ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
දැන් එහෙමනම් මේ සූදානම මේ සතියේදීත් අපේ ලෝ වටා විදෙස් වීථි සමාලෝචනයෙන් මේ වෙනකොට ලෝකයේ වඩාත්ම කතාබහට ලක් වෙලා තියෙන ප්‍රධානතම කාරණා තුන එමත් නැත්නම් හතර පිළිබඳව අවධානය යොමු කරන්න. සමස්ත ලෝකයේම අවධානය මේ රුසියා යුක්‍රේන දේශ සීමාවට යොමු වෙලා තියෙනවා. අපි මේ සම්බන්ධව පසුගිය සති දෙක තුලදීම කතා බහ කළා. පසුගිය සතියේදී අවසාන වශයෙන් කතා බහ කරපු තොරතුරින් බිඳක් මම මතක් කරන්නම්. රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කරන්න යනවා කියලා ලෝකයේ බලවත් රාජ්‍යවල ලොකු බියක් තියෙනවා. රුසියාව කියනවා නේටෝ සංවිධානයේ සමාජිකත්වය දෙන්න එපා යුක්‍රේනයට කියලා. දුන්නොත් අපි යුක්‍රේනය අල්ලා ගන්නට සූදානම් කියලා තමයි ඒ වගේ තර්ජනයක් තමයි රුසියාව කරන්නේ. ඉතින් මේ දෙක දෙපැත්තට ඇදමින් තියෙන තත්වයක් තමයි තියෙන්නේ. ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් දේශ සීමාව ආසන්නේ, ඒ කියන්නේ රුසියානු යුක්‍රේන දේශ සීමා ආසන්නේ ලක්ෂයකට ආසන්න රුසියානු හමුදා කණ්ඩායම් මේ වෙනකොට ස්ථානගත කරලා තියෙනවා. ඉතින් මේ ආක්‍රමණ බිය ඇති වුණේ ඊට පස්සේ. දැන් අපි එහෙමනම් මෙතනින් අද සාකච්ඡාව ආරම්භ කරමු. සුපුරුදු ලෙසින් තොරතුරු විග්‍රහයට සූදානම් සිටිනවා ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල් ආයුබෝවන්.
ආයුබෝවන් දිලෘක්ෂි.
දැන් තත්ත්වය කොහොමද?
දිලෘක්ෂි, මේ දෙපාර්ශ්වය අතර තිබිච්ච සාකච්ඡාවල ප්‍රතිඵලයක් හැටියට මේ වෙනකොට ඇමරිකාව ලිඛිත ප්‍රතිචාරයක් දක්වලා තියෙනවා රුසියාවට යුක්‍රේනියාව සම්බන්ධයෙන්. මෙතනදී මේ වෙනකොට රුසියාව දැන් සඳහන් කරනවා ඔවුන් මේ ඇමරිකාව ලබා දුන්නු ලිඛිත ප්‍රතිචාරය ඒ පිළිබඳ අධ්‍යයනයක් කරමින් ඉන්නවායි කියලා. කෙසේ වෙතත් ඇමරිකාවෙන් තමන් බලාපොරොත්තු වෙච්ච සුබ ප්‍රතිචාරයක් නොලැබුණාට රාජතාන්ත්‍රික මට්ටමින් මේ ප්‍රශ්නය ගැන සාකච්ඡා කිරීමට තවමත් ඒ පසුබිම තියෙනවායි කියන කාරණාව රුසියාවේ විදේශ අමාත්‍ය සර්ගේ ලවරොෆ් මේ වෙනකොට ප්‍රකාශ කරලා තියෙනවා. ඒ එක්කම රුසියාවේ බලධාරීන් බොහොම දැඩිවම කියා සිටිනවා ඇමරිකාව කිසිම විදිහකින් යුක්‍රේනය නේටෝ සංවිධානයේ සමාජිකත්වය ලබා නොදිය යුතුයි කියලා. ඉතින් ඒ තැන තමයි මේ සාකච්ඡා දැනට තියෙන්නේ.
අර මේ ඇමරිකාව විසින් යොමු කරන ලද ලිපියේ ඒ සම්බන්ධව යම් පොරොන්දුවක් හෝ කාරණාවක් සඳහන් කරලා තිබිලා තියෙනවද?
මෙතන දිලෘක්ෂි, නේටෝ සමාජිකත්ව සම්බන්ධයෙන් ඇමරිකාව ඒ පිළිබඳ නිශ්චිත ප්‍රතිචාරයක් නොදක්වපු බව තමයි රුසියාවෙන් ප්‍රකාශ වෙන්නේ. ඉතින් ප්‍රධානම ඉල්ලීම වෙලා තියෙන්නේ නේටෝ සංවිධානයට යුක්‍රේනය බඳව ගන්න එපයි කියන එක. යුක්‍රේනය බඳව ගත්තොත් එතකොට නේටෝ සංවිධානය යුරෝපේ තවත් ප්‍රබල විදිහට රුසියාවට තර්ජනයක් ඇති කරයි කියන කාරණාව තමයි රුසියාව ඉස්මතු කරලා තියෙන. ඉතින් රුසියාව පැත්තෙන් මේ අවස්ථාවේදී ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීමට ඇමරිකාවෙන් හරි ප්‍රතිචාරයක් නැහැ කියන එක තමයි ඔවුන් ප්‍රකාශ කරන්නේ.
දැන් හැම වෙලාවෙම මේ රුසියාව සහ චීනය එකට ඉන්නවනේ මේ ලෝකයේ යම් අර්බුද තත්ත්ව මතුවෙද්දී. ඇමරිකාවට ප්‍රතිවිරුද්ධ පාර්ශ්ව විදිහට අපි දකින්නේ රුසියාව සහ චීනය. දැන් රුසියාවට උද්ගත වෙලා තියෙන මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් චීනය කොතනද ඉන්නේ?
දිරුක්ෂි, චීනයත් මේ වෙනකොට ඇමරිකාවත් සමග ඍජුවම සාකච්ඡා පවත්වලා තියෙනවා යුක්‍රේනය සම්බන්ධයෙන්. ඊට අමතරව ඔවුන් මේ ප්‍රශ්නය ගැන කතා කරනකොට චීනය පැවැත්වීමට නියමිත සීත ඍතු ඔලිම්පික් තරග, එහෙම නැත්නම් මේ වින්ට ඔලිම්පික් සම්බන්ධයෙනුත් සාකච්ඡාවක් සිදු වුණයි කියලායි වාර්තා වෙන්නේ. මෙතනදී චීන විදේශ අමාත්‍ය වැන් යී ඇමරිකාවේ රාජලේකම් ඇන්තනි බ්ලින්කින්ට සමග කරපු සාකච්ඡාවකදී චීනය ඉල්ලීමක් කළා කියලා කියනවා ඔලිම්පික් ක්‍රීඩාව දේශපාලනීකරණය කරන්න එපැයි කියලා. මොකද මේ වෙනකොට මේ යුක්‍රේනය සම්බන්ධයෙන් ඇතිවලා තියෙන ප්‍රශ්න නිසාත්, ඒ වගේම චීනය තුළ මානව හිමිකම් උල්ලංඝනය වෙනවා කියන චෝදනාව මත ඇමරිකාව විසින් දියත් කරලා තියෙනවා මේ තරඟය, මේ ඔලිම්පික් ඔලිම්පික් එක රාජතාන්ත්‍රික මට්ටමින් වර්ජනය කරන්නට. ඉතින් එසේ නොකරන්න කියන කාරණාව චීනය මේ අවස්ථාවේදී අවධාරණය කරලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් අපිට ඇමරිකාවෙන් දැනගන්න තියෙන්නේ ඔලිම්පික් ක්‍රීඩාව ගැන කිසිම සාකච්ඡාවක් ගැන ඇමරිකාව සඳහන් කරන්නේ නැහැ. නමුත් යුක්‍රේනය සම්බන්ධයෙන් ඇමරිකාව ප්‍රකාශ කරන්නේ ඔවුන් චීනයේ සහාය බලාපොරොත්තු නැහැ කියලා මේ ප්‍රශ්නය සම්බන්ධයෙන්. නමුත් චීනය කියා සිටින්නේ ඊට හාත්පසින්ම වෙනත් කාරණාවක්. ඔවුන් කියන්නේ යුරෝපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී යුක්‍රේනය නේටෝ සංවිධානයේ සමාජිකත්වය ලබා දුන්නොත් යුරෝපයේ තියෙන ඒ ආරක්ෂාව සම්බන්ධයෙන් තියෙන ස්ථාවරභාවයට ඒක තර්ජනයක් වෙයි කියලා. ඉතින් මෙතනදී බොහොම පැහැදිලිවම චීනය රුසියාවත් සමග මේ ප්‍රශ්නේදී හිටගන්නවයි කියන කාරණාව නැවතත් අවධාරණය වෙලා තියෙනවා.
ලොව තවත් ප්‍රධානතම අවධානයක් යොමු වෙලා තිබුණ සිරියාවට. ඔබ දන්නා සිරියාවේ මේ IS ක්‍රියාකාරකම් නිසා රටට අත්වුණු ඛේදනීය තත්ත්වය. ඊට පස්සේ අපි පහුගිය වසර ගණනාවක් තිස්සේම කතා බහ කළා සිරියාවේ මේ ඇතිවලා තියෙන තත්ත්වයට රුසියාව උදව් කරපු හැටි සිරියාවේ රජයට. නමුත් සිරියාවේ කුඩා කණ්ඩායම් වශයෙන් පවතින කැරලි කණ්ඩායම් වලට ආයුධ ලබා දෙමින් ඇමරිකාව එකට ප්‍රතිවිරුද්ධ ක්‍රියාමාර්ගයක් අනුගමනය කරමින් හිටියා. ඒ අතරතුරේදී කුරුදිවරුනුත් යම් යම් ප්‍රදේශවල බලය අත්පත් කරගෙන හිටියා. දැන් මේ තත්ත්වය පිළිබඳව දළ සටහනක් මම ඔබට ලබා දෙන්නේ. දැන් මේ ඇතිවලා තියෙන අලුත් තත්ත්වය පිළිබඳව කතා බහ කිරීමට අවශ්‍ය පසුබිම සම්බන්ධව ඔබට යම් මතකාවර්ජනයක් කරන්න. අමල් අපිට වාර්තා වෙනවා මේ කුරුදිවරුන් විසින් IS කණ්ඩායමට අයත් ඇතැම් ප්‍රදේශ අත්පත් කර ගනිමින් තියෙන මේ වෙනකොට. ඒ අතරනුත් සිරියාවේ ඊසාන දිග ප්‍රදේශයේ යම් මේ බන්ධනාගාරයක අත්පත් කර ගැනීමක් සම්බන්ධවත් තොරතුරු වාර්තා වෙනවා. විශාල පිරිසක් අත්අඩංගුවට අරගෙන ඒ වගේ විශාල පිරිසක් මිය ගිහිල්ලා කියලත් මේ තොරතුරු වාර්තා කරනවා. අපි කැමති සමස්තයෙන් මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගන්න.
මේ වෙනකොට සිරියාවේ සමහර ප්‍රදේශවල IS ක්‍රියාකාරීන්ගේ කුඩා ප්‍රදේශ ඔවුන්ගේ යටතේ පවතිනවා. මේ විදිහට එක්තරා ප්‍රදේශයක ජනවාරි 20 වෙනිදා IS කණ්ඩායමක් ප්‍රහාරයක් එල්ල කළ තිබුණා සිරගෙදරකට. ඒ සිරගෙදර ඉන්න IS සිරකරුවන් මුදා ගැනීම සඳහා. ඉතින් මේ මෙහෙයුම IS කණ්ඩායම දියත් කළ තිබුණේ ජනවාරි 20 වෙනිදා. ඒ ප්‍රහාරය ආරම්භ කරලා සතියක් අවසාන වෙනකොට දැන් සිරියාව ඇතුළත ක්‍රියාත්මක වෙන කුර්දි හමුදාවන්ට පුළුවන් වුණා කියලා කියනවා. මේ IS කණ්ඩායම අභිභවා ගිහලා එහෙම නැත්නම් මේ ඔවුන් විසින් අත්පත් කරගත්ත ඒ බන්ධනාගාරය නැවතත් මුදවාගෙන ඒක ඒ කුර්දි හමුදාවල බලය යටතට ගෙනෙන්න. ඉතින් මේ විදිහට මේ ඇතිවෙච්ච සටන්වල ප්‍රතිඵලයක් හැටියට අවම වශයෙන් 235 දෙනෙක් ජීවිතක්ෂර තත්වල, ඒ වගේම තව 100 ගානක් තුවාල ලැබුවයි කියලා වාර්තා වෙන්නේ. මෙතනදී මේ කුර්දි හමුදා ප්‍රකාශ කරනවා ඔවුන්ට පුළුවන් වුණයි කියලා 3500ක විතර IS සමාජිකයන් සංඛ්‍යාවක් අත්අඩංගුවට ගන්නද. ඉතින් මේ IS සමාජිකයන් යටත් වුණයි කියලායි වාර්තා වෙන්නේ. දැන් අපි බැලුවොත් පහුගිය අවුරුදු කිහිපෙම IS ක්‍රියාකාරකම් සෑහෙන අඩුවලා තියුණ සිරියාව ඇතුළතුළ. නමුත් ඒ IS සංවිධානයේ සමාජිකයන් මේ ප්‍රදේශයට එක්රැස් වෙලා ඔවුන් මේ පහුගිය කාලේ දියත් කරපු විශාලතම මෙහෙම හැටියට හඳුනන්න පුළුවන් මේ සිරගෙදර එමත්නම් මේ බන්ධනාගාරය අල්ලා ගැනීම. ඉතින් මේ වෙනකොට ඒ කුර්දි හමුදා බට පිරිස් ඒ ප්‍රදේශය තමන්ගේ බලයට යටත් කරගෙන තියෙන මේ අවස්ථාවේදී, ඉතින් බොහෝ වෙලාවට සිරියාව තුළ තිබිච්ච ඒ අවසාන IS කණ්ඩායම් දැන් කුර්දිවරුන් විසින් ඔවුන්ව දැන් අල්ලාගෙන තියෙනවා කියලා තමයි වාර්තා වෙලා තියෙන්නේ.
අපි බ්‍රිතාන්‍යයට අවධානය යොමු කරමු. ලෝකයේ අනෙකුත් කාරණා අතරතුරේදී බ්‍රිතාන්‍යයටත් ලොකු අවධානයක් යොමුලා තියෙනවා. මේ පිළිබඳව අපි කතා බහ කළා පසුගිය සති දෙක තුළදී. අද යවත් කලින කිරීමක් කරනවා දැන් තියෙන තත්ත්වය පිළිබඳව. කලින අවස්ථාව පිළිබඳව කෙටියෙන් මතක් කිරීමක් කරන්නම්. බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් රටම ලොක්ඩවුන් කරලා තියෙද්දි තමන්ගේ අගමැති නිල නිවස පරිශ්‍රයේ මත්පැන් සාදයක් පවත්වලා තියෙනවා. ඉතින් ඔහුගේ කාර්ය මණ්ඩලය ඇතැම් මන්ත්‍රීවරු, ඔහුගේ පක්ෂයේ කන්සර්වේටිව් පක්ෂයේ මන්ත්‍රීවරු මේකට සම්බන්ධ වෙලා තියෙනවා. රහසිගත වීඩියෝ පටයක් එළියට පැමිණීමත් සමගම තමයි මේ තොරතුරු හෙළිදරව් වුණේ. දැන් බ්‍රිතාන්‍ය අගමැතිවරයාට ලොකු බලපෑමක් තියෙනවා තනතුරෙන් ඉල්ලා අස් වෙන්න කියලා. තමන්ගේ පක්ෂය ඇතුළෙන්මත් මේ බලපෑම තියෙනවා කියලා තොරතුරු වාර්තා වෙනවා. දැන් බ්‍රිතාන්‍ය අගමැතිවරයා මොකද්ද මේ සම්බන්ධයෙන් කියන්නේ? දැන් අලුත් නායකයෙක් බිහි වෙන තත්වයක්ද තියෙන්නේ? ඒ අතරතුරේදී වාර්තා වෙනවා රට ඡන්දයකට මහමැතිවරණයකට යන්නත් ඉඩකඩක් තියෙනවා මේ දේශපාලන අර්බුදයේ දිගැස්සුනොත් කියලා. සමස්ත වශයෙන් මේ සම්බන්ධයෙන් කතා බහ කරන්න කැමතියි.
මෙතනදී දිරිදුක්ෂි, මේ බොරිස් ජොන්සන් ඇත්තටම ඔය කියන විදිහට ලොක්ඩවුන් කාලයේදී තමන්ගේ නිල නිවසේ මත්පැන් සාදයක් තිබුණද නැද්ද කියන කාරණාව විමර්ශනය කිරීම සඳහා ඉහළ පෙළේ නිලධාරිනියක් පත් කළා තිබුණා සූ ග්‍රේ කියලා. ඇයගේ වාර්තාව මේ වෙනකොට රජයට ලබා දීලා තියෙනවා කියලායි වාර්තා දැනගන්නට තියෙන්නේ. නමුත් මේ වාර්තාව එළිදැක්වීම ප්‍රමාද කරනවායි කියලා බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයාට චෝදනාවක් එල්ලදලා තියෙනවා. මෙතනදී අග්‍රාමාත්‍යවරයා ඒ චෝදනාව ප්‍රතික්ෂේප කළා තියෙනවා. නමුත් මේ වාර්තාවේ අඩංගු වන කාරණා පදනම් කරගෙන ඔහුගේ තනතුරට ලොකු බලපෑමක් එයි කියන එක එන විශ්වාසයක් තියෙනවා. ඔහු අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වීමට, එහෙම නැත්නම් දැනට ඉල්ලා අස්වෙන්න කියලා දිගින් දිගටම ඔහුට පක්ෂේනුත් ඉල්ලීම් කළා තියෙනවා. නමුත් ඒ සියලුම ඉල්ලීම් ඔහු මේ වෙනකොට ප්‍රතික්ෂේප කළා තියෙනවා. ඒකම ඔහුට තවත් ලොකු චෝදනාවක් එල්ලදලා තියෙනවා. අෆ්ගනිස්තානයෙන් හමුදා බටපිරිස් ඉවත් වෙන අවස්ථාවේදී, ඒ බ්‍රිතාන්‍ය හමුදා ඉවත් වෙන අවස්ථාවේදී බ්‍රිතාන්‍යයට සහය දුන්න ඔය ඇෆ්ගන් පුරවැසියන් ඉවත් කරගන්නවා වෙනුවට ඇෆ්ගනිස්තානයේ බ්‍රිතාන්‍ය බටපිරිස ළඟ හිටපු සුරතල් සතුන් ඉවත් කර ගැනීමට ප්‍රමුඛතාවය දුන්නයි කියන චෝදනාවත් දෙල්ලවලා තියෙනවා. ඉතින් ඒ චෝදනාවත් මේ වෙනකොට බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා ප්‍රතික්ෂේප කළා තියෙනවා. නමුත් තමන්ගේ ඒ තනතුර තවදුරටත් තබා ගන්න පුළුවන්ද නැද්ද කියන කාරණාව පිළිබඳ ඒ තිබිච්ච තර්ජනය අඩු වෙලා නැහැ. ඒක තවත් වැඩි වෙලා විතරයි තියෙන්නේ. නමුත් කොන්සර්වටිව් පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ එක්තරා බියකුත් තියෙනවා. යම් කිසි විදිහකින් අග්‍රාමාත්‍යවරයා මේ අවස්ථාවේදී තනතුරෙන් ඉවත් වුණොත් එහෙම නැත්නම් ඔහුට ඉවත් වන්නට සිද්ධ වුණොත් මහා මැතිවරණයකටත් බ්‍රිතාන්‍ය නැවතත් යොමු වෙන්නට පුළුවන් කියලා එවැනි අවස්ථාවකදී කොන්සර්වටිව් පක්ෂයට මේක අවාසිතාගත තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන් කියලා විශේෂයෙන් මේ රටේ දැනට ඇති වෙලා තියෙන කොවිඩ් තත්ත්වය නිසා. ඉතින් ඉතාමත්ම අර්බුදකාරී තත්ත්වයකට තමයි බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා මේ අවස්ථාවේදී මුහුණ දීලා තියෙන්නේ. නමුත් මේ බොහෝ විට මේ සතිය වෙනකොට ඔහුගේ ඉරණම තීන්දුව
උතුරු කොරයා පැත්තෙන් තවත් ආරංචියක් තියෙනවා. තවත් මිසයිල් අත්හදා බැලීමක් කරලා තියෙනවා කියලා තොරතුරු වාර්තා වෙන්නේ. දැන් උතුරු කොරයාවට ඇමරිකාව විසින් සම්බාධක පනවා තියෙද්දිත් මේ මොකද්ද මේ තවදුරටත් කරන්න කියන කාරණාව සම්බන්ධයෙන් ලෝකයේ අවධානයක් තියෙනවා. ඇත්තටම උතුරු කොරයාවේ උත්සාහය මොකක් දමල් මේ හරහා?
මේ වෙනකොට උතුරු කොරයාවේ විශේෂයෙන්ම ආර්ථික අතින් ඉතාමත්ම දුෂ්කර තත්ත්වයකට ඔවුන් මුහුණ දීලායි කියලා වාර්තා වෙන්නේ. මොකද මේ කොරෝනා අසංගතයත් එක්කලා රටම ජාත්‍යන්තරයෙන් කොන් වෙන තත්ත්වයට, එහෙම නැත්නම් රට වෙනත් කිසිම රටක් සමග සම්බන්ධතාවයක් පවත්වන්නේ නැති තත්ත්වයට උතුරු කොරියාව පත් වෙලා තියෙනවා. මොකද කොරෝනා ප්‍රභේද වලින් රට බේරා ගැනීම සඳහා. ඉතින් ඒ ක්‍රියාවත් එක්කලා රටේ ආර්ථිකය කොහොමත් අමාරුවෙන් තිබිච්ච ආර්ථිකය තවත් දුෂ්කර තත්ත්වයකට මුහුණ දුන්නයි කියලා වාර්තා වෙන්නේ. ඉතින් එවැනි වටපිටාවක් තුළ ජනතාවගේ අප්‍රසාදය ගොඩනැගෙන අවස්ථාවකදී තමන්ගේ යුදමය ශක්තිය තවත් ප්‍රදර්ශනය කරලා කිම් ජොන් උන් මේ අවුරුද්දේ 6 වතාවටත් තවත් මිසයිල් අත්හදා බැලීමක් කළයි කියලා වාර්තා වෙන්නේ. ඉතින් මේ හැම යුදමය කටයුත්තක් මගින්ම රටේ ජනතාවගේ ප්‍රසාදය දිනා ගැනීමට කරපු කාරණාවක් හැටියට තමයි මේක දකින්නේ. මීට කලින් කරපු පරීක්ෂණ එක බලනකොට මේ අලුතෙන් අත්හදා බලපු මිසයිලය මොන වගේ එකක්ද කියන එක තවමත් හරියටම විනිශ්චය කරගන්නට බැරි වෙලා තියෙනවා. නමුත් මේක බොහොම පැහැදිලිවම උතුරු කොරියාවේ බලධාරීන් තමන්ගේ යුදමය ශක්තිය මේ ප්‍රදේශයේ ප්‍රදර්ශනය කිරීමටත්, ඒ වගේම අනෙකුත් රටවල් වලට යම්කිසි විදිහකට තර්ජනය ඇති කරලා තමන්ගේ රට තුළ තියෙන ප්‍රශ්න මැඩ පැවැත්වීමට පියවර ගත්තා කියලා තමයි මේ වෙනකොට අනෙකුත් අසල්වාසි රටවල විශේෂයෙන්ම දකුණු කොරියාවෙනුත්, ඒ වගේම ඇමරිකාවෙනුත් චෝදනා එල්ලවලා තියෙන්නේ.
බොහොම ස්තුතියි අමල්. මේ සතියේදීත් ලෝකයේ ප්‍රමුඛයෙන් අවධානයට ලක්වන කාරණාවල ඇතුළත තොරතුරු විග්‍රහයට අපගේ ලෝ වටා විදෙස් විත්ති සමාලෝචනය සමගින් එකතු වීම පිළිබඳව. අපි එහෙමනම් ලබන සති සිකුරාදා නැවතත් හමු වෙමු. එතෙක් ආයිබෝවන්.
ආයිබෝවන් දිරුක්ෂි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.